भावनानुयोगी कल्याण मित्रेणी अद निकिनी पोय दवस नुवर असल पिरहर पैवत्तिन काली පෝදා භාවනා වැඩසටහනට නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට පැමිණ සහසම්බන්ධව සිටින එමෙන්ම අන්තර්ජාලය හරහා මෙරට හා පිටරට සිට එකතු වෙන කල්‍යාණ මිත්‍රේනි හෝරාවකට වැඩි කාලයක් කිසියම් භාවනාවක යෙදෙන්නට උත්සාහ කළා යෙදුණා ඉන් අනතුරුව දැන් සවන් දෙන්නයි මේ ලෑස්තිය භාවනාව ආදේශනය මේ කාරණා දෙකම එක වගේ වැදගත්. භාවනාවයි දේශනයයි. දේශනයයි භාවනාවයි. දේශනයෙන් භාවනාව පෝෂණය වෙන්නට ඕනේ භාවනාවෙන් දේශනයක් හොඳට තේරුම් ගන්න මතක තියාගන්න ආදේශ කරගන්න උපකාර වෙන්න ඕනේ. ඒ නිසා භාවනාවයි දේශනයයි එකිනෙක පෝෂණය කරනවා අන්තර් පෝෂණය. එහෙම තමයි වෙන්න ඕනේ. අහන්නේ භාවනා කරන්න. වෙන මොනවටවත් නොවේ අප සවන් දිය යුත්තේ භාවනාවට උදව්වක් කරගැනීමේ එකම චේතනාව. මුලින් දේශනය නොකොට භාවනා කළේ ඇයි මුලින්ම දේශනයක් කරින් පස්සේ භාවනා කරන්න තිබුණානේ. එයත් එක ක්‍රමයක්. නමුත් භාවනාව මුල් තැන දෙන්න ඕනේ. අද දවසේ මේ කැපකිරීම කරන්නේ වැඩිපුරම භාවනා කරගන්න සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී භාවනා කරනවා නැත්තේ නෑ. නමුත් අපහසුයි. වැඩි වෙලාවක් කෙරෙන්නේ තනියම භාවනා කරන විට වීරිය අඩු වෙනවා, හිතේ විසිරීම වැඩි වෙනවා, එපා වෙනවා. නමුත් අද වගේ දවසක විශාල පිරිසක් සමග සමූහ භාවනාවේ දෙන විට උපදෙස් සහිතව භාවනාව හොඳින් කෙරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දවසේ උදෑසන නැවුම් වෙහෙසක් නෑ, මහන්සියක් නෑ, පහසුවෙන් භාවනා කරගන්න පුළුවනි. එයත් එක හේතුවක් භාවනාවට මුල් තැන දෙන්න. එමෙන්ම භාවනාවෙන් හිතේ තැන්පත් බවක්, නිශ්චල බවක්, පිරිසිදු බවක් ඇති වෙනවා. එවිට ඇහෙන දේ හොඳින් ඇහෙන්න, තේරුම් ගන්න, හා ධාරණය කරගන්න පහසු වෙනවා. සහ භාවනාවේ ඇතිවුණු අපහසුතා, භාවනාවේ දුෂ්කරතා ගැන ඉන් පසුව දැනගන්ට පුළුවන්, ඒවට මොකද කරන්න කියලා හඳුනාගන්ට පුළුවන්. මේ ආදී කාරණා සහ තවත් කාරණා නිසා භාවනාවට මුල් තැන දෙවෙනි තැන දේශනේට. මේ දෙකම එක වගේ වැදගත්. එකක් විතරක් මදි. අප අසා තිබෙනවා ශාස්තෘන් වහන්සේ මුල්ම ශ්‍රාවක පිරිසට දුන්නු අවවාදය, පළමු රහත් සැතනමට දුන්නු අවවාදේ අවවාදේ ටිකක් දිග ඇති, නමුත් කෙටියෙන් අප දන්නවා. සමහරට පාලියනුත් අහලා ඇති, චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මේ මහණෙනි, චාරිකාවේ දෙන්න සංචාරය කරන්න වැඩි දෙනෙකුගේ හිතසුව පිණිස, බහුජන වැඩි දෙනෙකුගේ හිතසුව පිණිස, හැම දෙනාගේම නෙවෙයි, සියල්ලන්ගේමත් නොවෙයි. මොකද ඒ වෙන්නේ නැහැ, එහෙම කීවනම් හැමෝම ලොකු අමාරුවක වැටෙනවා. හැම දෙනෙකුටම යහපතක් කරන්න හැමෝම සතුටු කරන්න බෑ. නමුත් වැඩි පිරිසකගේ, බහුතරයකගේ හිතාය සුඛාය හිතසුව පිණිස සංචාරය කරන්න, ව්‍යායාමයක් විදිහට නොවෙයි, නොදුටු තැන් බලාගන්ට නෙවෙයි, නොගිය තැන්වලට යන්ටත් නෙවෙයි. සාමාන්‍ය සංචාරයන්ගේ තියෙන ඒ අරමුණුනි, ඒකකටවත් නෙවෙයි ව්‍යායාමයකට ඇවිදින්න කිව්වේ නෑ. මේ දඹදිව හරි ලස්සනයි, කඳු වැටි තියෙනවා, දිය ඇලි තියෙනවා, කාන්තාර තියෙනවා, මේවා බලන්න. නෑ, අදහසක් නොවෙයි, ඒ කිසි දෙයක් නොවෙයි. දුන්නේ එකම එක ඉලක්කයයි, බහුජන හිතාය බහුජන සුඛාය, බහුතරයකගේ හිතසුව පිණිස. දැන් මේ අවවාදය, දැන් මේ වාක්‍ය ගන්න, එතකොට මේ එහෙම ඇවිද්දාම කොහොමද වැඩි දෙනෙකුට හිතසුව පිණිස, හිතසුව සැලසෙන්නේ? කවුරු හරි සංචාරය කරනවා, ගම හරහා යනවා, රට හරහා යනවා, ඉතින් කොහොමද ඒ ගමේ රටේ ඉන්න ඇයට යහපතක් වෙන්නේ? සමහරට දැකීමෙන් පැහැදීමක් එන්න පුළුවන්. ඒ බොහෝ විට සිදු වෙනවා. නමුත් මේ දේශනා කරන්න කියලා, මේ දෙන්නේ අවවාදයේ දේශනා කරන්න, බණ කියන්න. මේ ඇවිදැවිදින්ට නෙමෙයි, ප්‍රදර්ශනයට යන්න නෙමෙයි, ගමින් ගමට සංචාරය කරන්න සුදුසු පිරිසට සුදුසු දහමක් කමඨහනක් දේශනා කරන්න. ඒ කාරණේ දේශනේ වැදගත්. මේ දේශනේට අර අනිත් කාරණාත් වැදගත්. දැන් උන්වහන්සේලා රහතන් වහන්සේලානේ. ඒ රහතන් වහන්සේලාගේ හැසිරීම, චරිත කියන එකේ හැසිරීම වෙනස්. සාමාන්‍ය අපට වඩා ඉතාම වෙනස්. ඒ වෙනස් කියන්නේ රැස් විහිදෙනවා, වර්ණ වර්ණාවලියක් කේතුමාලාවක් විහිදෙනව නෙවෙයි, එහෙමත් ඇති. නමුත් උන්වහන්සේලා අලෞකිකයි, ලෝතුරු, ලෝකෝත්තර. ලෝකෝත්තර කියන්නේ මේ ලෝකේට අයිති නෑ කියන අදහස පමණක් නෙමෙයි, කොයි ලෝකේටවත් අයිති නෑ. මේ ලෝකේටයි, පරලෝකෙටයි, මෙලවටයි, එලවටයි, ඒ මොනම ලෝකයකටවත් අයිති නෑ. ලෝතුරු කියන්නේ ඒ අදහස, ලෝකෝත්තර, සියලුම ලෝකයන්ගෙන් එතර වෙලා. උන්වහන්සේලාගෙන් හමන්නේ ලෝතුරු සුවඳ. ඒ ගැන දහමේ සඳහන් වෙනවා, අහලත් ඇති, ඔය සාමාන්‍ය සුවඳ, සමන් පිච්ච මල්වල සුවඳ, සුවඳ විලවුන්වල ඒ ආග්‍රහණය, ඔය යටි හුළඟත් එක්ක බොහොම ළඟපාතක ගැවිසිලා දිය වෙලා, අතුරුදහන් වෙලා, වාෂ්ප වෙලා යනවා. නමුත් සිල් සුවඳ, ආධ්‍යාත්මික සුගන්ධය උඩු සුළඟත් සමග ඈතට විහිදෙනවා. ඉන් කිසියම් හදවතක්, හිතක් අලෞකික නම් ඒ හිතේ හැසිරීමෙන්, ඒ චරිතේ හැසිරීමෙන් විහිදෙන්නේ ලෝතුරු සුවඳ. එය සමහර කෙනෙකුට දැනෙන්න පුළුවන්. හැමෝටම නෙමෙයි, කිසිම සුවඳක් හැම දෙනාටම දැනෙන්නේ නැහැ. නමුත් සමහර කෙනෙකුට ඒ ආග්‍රහණය වෙන්න පුළුවන්, ඒ ස්පර්ශ වෙන්න පුළුවන්, මීටර වෙන්න පුළුවන් කියන්නේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණ අවස්ථා තියෙනවා. ඒ හැසිරීමේ තියෙන නිරාමිස බව, අලාමක බව, පරිණත බව, නොඇලුණු බව දැනිලා සංවේදී වෙලා ඒ වෙතට ආ අවස්ථා ගැන අහන්න තියෙනවා. කොහොම හරි එහෙම ආවත් පණිවිඩයක් දෙන්න බෑ. ඒ පැහැදීමක් එන්න පුළුවන් කෙනෙක් ඇවිදින විදිහෙන්, වාඩි වෙන විදිහෙන්, කෑම කන විදිහෙන් පැහැදීමක් තව කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒ විදිහට ඉන්න ආසාවක් එන්නත් පුළුවන්. නමුත් කොහොමද එහෙම ඉන්නේ? ඒ ගැන කියන්න වෙනවා. ඒතර වචන අවශ්‍ය වෙනවා, දේශනයක් අවශ්‍ය වෙනවා. 99.99%. 100%ක් කියන්න බෑ. ඉතින් කිසිම දෙයක් ගැන 100%ක් ගැන කතා කරන්න බෑ. දේශනාවලින් තොර සම්නිවේදන තියෙන්න පුළුවන්. වචන කට හා කන නැතිව. නමුත් සාමාන්‍යයෙන් නම් මේ අවශ්‍යයි. හැම රහතන් වහන්සේ නමකටම මේ අවවාදයේ දුන්නු බවක් සඳහන් වෙන්නේ නැහැ. දෙයින් පසුව තව බොහෝ පිරිසක් එතර වුණා, විමුක්තිය ලැබුවා. හැබැයි හැම රහතන් වහන්සේ නමටම බුදුන් වහන්සේ, අපේ ශාස්ත්‍රූන් වහන්සේ මේ චරිත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය දැන් සංචාරයේ දෙන්න, වැඩි දෙනෙකුගේ යහපත පිණිස දේශනා කරන්න පටන් ගන්න එහෙම අවවාද දුන්න බවක් කියවෙන්නේ නැහැ. ඒට හේතු තියෙනවා. ඒක හේතුවක් තමයි, ඒ ගැන ඕනෙකමක් තියෙන්න ඕනේ, කැමැත්තක් තියෙන්න ඕනේ, ලොකු කරුණාවක් තියෙන්න ඕනේ, හැකියාවක් තියෙන්න ඕනේ, කැමැත්තක් තියෙන්න ඕනේ, හැකියාවක් තියෙන්න ඕනේ, ඕනෙකමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ කාරණා කරුණාවක් තියෙන්න ඕනේ. එසේ මෙසේ කරුණාවක් නෙමෙයි, ලොකෝ කරුණාවක් තියෙනවා. එහෙනම් රහතන් වහන්සේලා කොහොමත් කාරුණිකයි. නමුත් ඒ සාමාන්‍ය කරුණාව ඉක්මවා ගිය සුවිශේෂී කරුණාවක් අවශ්‍ය වෙනවා. මේ දේශනා කරන්න. ඉතින් මේ කාරණා මේ සුසුකම් හැම දිනාටම එක වගේ තිබුණා කියලා හිතන්නට බෑ. ඒ කැමැත්තයි කරුණාවයි හැකියාවයි. මේ තියෙන රහතන් වහන්සේලාට ඒ අවස්ථාව දුන්නා. දැන් සමහර රහතන් වහන්සේලා නිහඬව හිටියා. ඒ රහත්තුණු තැන ඉඳලා නිහඬව හිටි රහතන් වහන්සේලා ඉන්නවා. මේ සමහර ඇත්තන් ගිහිල්ලා ප්‍රශ්න අහලා තියෙනවා ධර්ම සාකච්ඡා කරන්නේ. ඒත් උත්තර දුන්නු අවස්ථා තියෙනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න අහන්න ගියාය බැන බැන ආපහු ගිහිල්ලා තියෙනවා. වචනයක්වත් කතා කරේ නැහැ කියලා. ඉතින් ඒ වටිනවා. ඒ නිහඬියා වටිනවා. ඒ ප්‍රශ්නෙට ප්‍රශ්නේ තියෙන ඒ හිත තේරුම් අරගෙන ඒට විසඳුමක් දෙන්න සම්පූර්ණ විසඳුමක් දෙන්න හැකියාව නැත්නම් කබලෙන් ලිපට නොදා මුනිවත රැකීම වටිනවා. හිතවතුනි, ඒ උන්වහන්සේලා කළ සේවය එසේ මෙසේ සේවයක් නොවේ. එය අපට හිතා ගන්න බෑ. අප හිතනවා මේ දේශනයක් කිරීම හරි පහසුයි. පොතක් බලලා ඒ තියෙන කාරණා පාලියෙන් තියෙන ටික සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ඔබ ටිකක් ඔකට කතන්දරයක් දෙකක් එකතු කළා කියන එක ලේසි. ඔය එහෙම ලේසි. නමුත් ධර්ම දේශනයක් කිරීම ඒ රහතන් වහන්සේලා බුදුන් වහන්සේලාගේ ඇහිම් බලනකොට උන්වහන්සේලා කර කාරණා ගැන අපිට තේරෙන විදිහට හිතන විට වැටහෙනවා දුෂ්කරම දේ, අති දුෂ්කර දේ තමා ධර්ම දේශනය. හේතුව මේ ධර්ම දේශනයක් කියන්නේ පරිවර්තනයක්. පරිවර්තනය කරනවා කියන්නේ ඉංග්‍රීසියෙන් තියෙන දෙයක් සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්. ඉංග්‍රීසි සහ සිංහල දන්නවනම් සාමාන්‍යයෙන් පරිවර්තනයක් කරන්න පුළුවන්. මේ භාෂා දෙක දන්නවනම් සාමාන්‍ය. පාලියෙන් තියෙන දෙයක් පාලිත් දන්නවනම් සිංහලත් දන්නවනම් සිංහලෙන් කියන්න පුළුවන්. හැබැයි මේ පරිවර්තනයේට සුසුකම් ඒ දෙක විතරක් මදි. ඒ භාෂා දෙක දැනගත්තා කියලා මදි. ඊට වැඩිය එය සුවිශේෂී කාර්යයක්. භාෂාවකින් තව භාෂාවකට යමක් පරිවර්තනය කිරීම ඒ බොහොම ටික දෙනෙකුට පමණයි කරන්න පුළුවන්. මේ භාෂා දෙකම දන්නේ ටික දෙනයි. ඒනොත් ඉතාම ස්වල්ප පිරිසකට තමා පරිවර්තනයක් කරන්න පුළුවන්. ඒක අපි දන්නවා. ඔය යමක් දලාදහසක් ගන්න පුළුවන්. නමුත් යමක් පොතක් පරිවර්තනය කරන්න, ගීතයක් කවියක් පරිවර්තනය කරන්න, පර්යේෂණ පත්‍රිකාවක් පරිවර්තනය කරන්න, කතාවක් පරිවර්තනය කරන්න එහෙම ආවට ගියාට බෑ. භාෂා දෙක දැනගත්ත කියා ඒට වඩා සුවිශේෂී සුදුසුකම් සහ හැකියාවන් තියෙන්න ඕන. ඉතින් ඒව ගැන කතා කරන්න නෙමෙයි මේ කියන්නේ. මේ දුෂ්කර කාර්යයක්. මේ පරිවර්තනේ මොන පරිවර්තනයේද? මේ පාලියෙන් සිංහලට පරිවර්තනය නෙමෙයි. මේ ලෞතුරු සුවය ලෞකික දුකකට, ඒ දුකේ ඉන්න සිත්වලට පරිවර්තනය කරලා කියලා දීම. දෙහෙම කිව්වොත් තේරෙනවා මේක මොන තරම් අමාරුද කියලා. සාමාන්‍ය හිත, අපේ හිත ලෞකිකයි. ලෞකික හිත, ලෞකිකයි කියන්නේ මේ අපේ චින්තනය සීමා වෙලා තියෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලට. ලෝකේ කිය අප අත්දකින දේවල් වලට තමා අපේ හිත පටු වෙලා තියෙන්නේ. පේන දේවල්, ඇහෙන දේවල්, කන බොන දේවල් බලන් අප හිතන්නේ, කතා කරන්නේ මේවා ගැන. සහ ලෝකේ ඇති උනේ කොහොමද, විනාශ වෙන්නේ කොහොමද, ඇයි ලෝකේ කරකැවෙන්නේ? ඉතින් මේ වගේ දාර්ශනික කාරණාත් තියෙනවනේ. ඒතර ඕවා ගැන තමයි අපි හිත හිතින්නේ. නිතරම අපේ ඔළුවේ වැඩ කරන්නේ මේ කාරණා. මේවා ලෞකිකයි. මේ ලෞකික භාෂාව තමයි අපි හැමෝම ව්‍යවහාර කරන්නේ. හැම ලෞකික පුද්ගලයෙකුගේම භාෂාව ලෞකිකයි. සිංහලද ඉංග්‍රීසිද ප්‍රංශද දෙමළද ජර්මන්ද අදාළ නැහැ. ඒ මොන භාෂාවක් කතා කළත් නොකළත් ගොළු වුණත් බිහිරි වුණත් හැම ලෞකික හිතකම භාෂාව ලෞකිකයි. ඒ ලෞකික කියන්නේ මේ කාරණා හයට සීමා වෙලා. මොනවා හැටද? ඔය කන බොන දේට, අඳින පළඳින, පේන ඇහෙන විඳින සහ ඒ ආශ්‍රිතව මවාගත්ත ඔය කුතුහලවලට. ඇයි ලෝකේ කරකැවෙන්නේ? කවුද ලෝකේ මැව්වේ? ඉස්සල්ලා බිත්තරේද කිකිලිද? මේ වගේ ඔය කතන්දර තියෙනවනේ. මෙන්න මේ කාරණා, මේ ව්‍යාකරණයට සීමා වුණු භාෂාවක් තමයි ලෞකික භාෂාව. ඒ භාෂාව තමයි ලෞකික හැමදෙනාම විවහාර කරන්නේ, හිතන්නේ, කතා කරන්නේ ඒ භාෂාව. එහුම් කන් දෙන්නේ ඒ භාෂාව. වෙන භාෂාවක් දන්නේ. මේ තමයි මව්බස. මව්බස කුමක්ද කියලා ඇහුවොත් අප කියන භාෂා සිංහල කියන්න පුළුවන් අපි. මේ සිංහල භාෂාව මව්බස නෙමෙයි. ඒ දෙවෙනි බස. මව් භාෂාව තමයි මේ ලෞකික භාෂාව. දැන් ලෞතුරු ස්වභාවය මේ ලෞකික භාෂාවට පරිවර්තනය කරනවා කීම හිතාගන්නවත් බෑ. ඒ කිරීම පැත්තකින් තියන්න. මේක හිතාගන්නවත් බෑ. ඒ ලෞකික தත්ත්වයේ ඉක්මවා ගිය ස්වභාවය ගැන ලෞකික භාෂාවේ ව්‍යාකරණ වලින් වචන වලින් කියන්න යෑම පැහැදිලි කිරීම ඒක අපිට නම් හිතා ගන්නවත්. ඒ තමයි ඒ පරිවර්තනේ. ඒක ප්‍රාතිහාරියක්. ඒ නිසා තමයි ඉහළම ප්‍රාතිහාරිය විදියට දහමේ කියන්නේ දේශනා ප්‍රාතිහාරිය. ඔය මැවීම, උඩින් යෑම, අතුරුදහන් වීම ඒව නෙමේ ප්‍රාතිහාරිය. ඉහළම ප්‍රාතිහාරිය විදියට කියන්නේ දේශනා ප්‍රාතිහාරිය. දේශනා ප්‍රාතිහාරයක් වන්නේ එය පරිවර්තනයක් නිසා. මෙන්න මේ පරිවර්තනය. ඕනම පරිවර්තනයක් ප්‍රාතිහාරයක්. සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බෑනේ මේ නොදන්න භාෂාවකින් කියන දෙයක් අපි දන්න භාෂාවෙන් කවුරු හරි පරිවර්තනය කරන. ඒක හරි පුදුමයක්. ඒ භාෂාව දන්නේ නැති කෙනෙකුට පුදුමයක්. මේ කොහොමද මේ නිකන් මහා මොකක්වත් තේරුමක් නැති සද්ද ගොඩක් අපිට තේරෙන විදිහට කවුරු හරි පරිවර්තනය කරනවා. ඒකත් ප්‍රාතිහාරය. හැබැයි ඊට වැඩිය ප්‍රාතිහාරයක් මේ ලෞතුරු පණිවිඩය ලෞකික ව්‍යාකරණයකට පරිවර්තනය කරලා තේරෙන විදිහට කියන. මේ මෙය එසේ මෙසේ ප්‍රාතිහාරයක් නොවන නිසා තමයි බුද්ධත්වයට පත් වෙලා ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම දේශනා කරනවද නැද්ද කියා ටික කාලයක් අවිනිශ්චිත තැනක වැඩ හිටියේ. මොකද මේ ලෞකික හිත් කියන ඒවා නීවරණ වලින් වැහිලා. ඒවා කිලිටි වෙලා දූවිලි පිරিলা කියලා සාමාන්‍ය හිත්. එතකොට එහෙම හිතකට එහෙම ඇහෙන්නේ නැති දැන් කන් දෙක අගුල වැටිලා වගේ නේදකොට. ඒතර ගොළු කෙනෙකුට පණිවිඩයක් කියන්න වෙනවා නම් කාට හරි ඒක මොන තරම් ඒ කියන්න වෙන කෙනා මොන තරම් අපහසුතාවයකට පත් වෙයිද කියලා හිතන්න. අරයා බිහිරි. හොඳටම බිහිරි. ඒතර බිහිරි කෙනෙකුට හැබැයි කියන්නත් වෙනවා. ඒතර කියන්න බෑ. හැබැයි බැරි වුණත් කියන්න වෙනවා. බුදුන් වහන්සේ ඒ ගැටලුවට මුහුණ දුන්නා. ඒ නිසා උන්වහන්සේ බැලුවා මේක කරන්න පුළුවන් දෙයක්. මේක මහා ප්‍රාතිහාරයක්. බීරි කෙනෙකුට බීරි කනක් කන් තියෙන කෙනෙකුට බීරි කනකට පාරක් කියන්න වෙනවා. පාරක් කියන්නේ නිකම් මොනවා හරි මේ කන කණ්ඩ කියලා කියන එක නම් නිකම් සංඥාවකින් කියන්න පුළුවන් කණ්ඩ කියලා. එහෙම දෙයක් නෙමෙයි පාරක් කියන්න වෙනවා. ඉතින් බීරි කෙනෙකුට පාරක් කියන්න පුළුවන් ද බලන්න. ඒකත් මේ අඩි 10ක් 12ක් ගියාම ගමනාන්තයේ මුණ ගැහෙන පාරක් නෙමෙයි. අඩියෙන් අඩිය හන්දි තියෙනවා. හැම හන්දියකම නොමග යන්නත් පුළුවන්, ආපහු කරකැවෙන්නත් පුළුවන්. ඉතින් හැම හන්දියක් ගානේම හරියට පාර කියන්න ඕනේ. පසු උන්වහන්සේ ඒ තීරණය ගත්ත, දේශනා කරනවා කියලා. ඒතර ඒක මහා කරුණාවෙන් ගත්ත තීරණයක්. මොකද ඒ අති දුෂ්කරම කාර්යයක්. අර අවුරුදු 6ක් කළ දුෂ්කර ක්‍රියාවට වඩා දුෂ්කර ක්‍රියාවක් තමයි අවුරුදු 45කින් පස්සේ ශාස්ත්‍රෝන් වහන්සේ කළේ. අපි දැන් දුෂ්කර ක්‍රියාව අවුරුදු 6න් ඉවරයි කියන්නේ. ඒකල දුෂ්කර ක්‍රියාව ගැන අපි පසුව කතා කරමු අවුරුදු 6. නමුත් ඇත්ත කුමක්ද? එය මේ අර අවුරුදු 45 වසක් ඒ ධර්ම දේශනා කරන කාලයේ කළ දුෂ්කර ක්‍රියාව සමග සසඳන විට අර අවුරුදු 6 කළ දුෂ්කර ක්‍රියාව ගණන් ගන්නට බැහැ. හිතවතුනි, දැන් අද මේ දේශනේට මේ මධ්‍යස්ථානයේ පැමිණ සවන් දෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම ඈතක සිට සජීවීව ඇහුම්කන් දෙන පිරිසක් ඉන්නවා. සහ මේ වැඩසටහනට අද එන්න බැරි වුණු, සම්බන්ධ වෙන්න බැරි වුණු පිරිසක් ඉන්න පුළුවන් පටිගත කළ දේශනේ පසු අහන්න. ඒ තුන්වෙනි ශ්‍රවණය. ඒතර ශ්‍රවණයන් පහක් තියෙනවා. ඒ කියන්නේ පණිවිඩයක් ගන්න ක්‍රම පහක් තියෙනවා. අද කාලේ සමට දත් තියෙන්න ඇති ඍජුවම පණිවිඩය ගන්න පුළුවන්. ඒ දේශකයයි ශ්‍රාවකයයි එකතැන මූණට මූණ. දෙවෙනි කාරණේ ඈතක සිට තාක්ෂණයේ විදිහට අද පුළුවන්. ඒකත් සජීවී කියා කිය. තුන්වෙනි ක්‍රමේ තමයි පටිගත කළ දේශනයක් අහන්න පුළුවන්. ඒ නැවත දවසක අහන්න පුළුවන්. හතරවෙනි ශ්‍රවණය තමයි මොකද්ද? හතර. තව කෙනෙක්ගෙන් අහගන්න පුළුවන්. මොනවද කිව්වේ කියලා තුන්වෙනි පාර්ශවයකකින් අහන්න පුළුවන්. එතන එතන මූණට මූණ ශ්‍රවණයකුත් නෙමෙයි, ඈත සිට සජීවී ශ්‍රවණයකුත් නෙවෙයි, පටිගත කළ සවන් දීමකුත් නොවේ. තුන්වෙනි පාර්ශවයක් කරහනවා. මොනවද කිව්වේ? ඉතින් යම්කිසි පණිවිඩයක් ඒත් කියනවා ගන්නත් පුළුවන්. හතර තමා ඒ දේශනා සටහන් කරලා පොත් ලියුවාම ඒ සටහන් කියවන්නත් පුළුවන්. අකුරක් නැර ලියන්නත් පුළුවන්. අද තියෙන තාක්ෂණයත් එක්ක පහසු නෑ. නමුත් කැපකිරීමක් කළොත් පුළුවන්. ඊළඟට කියවන්නත් පුළුවන්. අතර මේ පහක් අද පහක් තියෙනවා. තමට එදත් තියෙන්න ඇති. වයින් කීපයක් ඊට වැඩිය. දැන් මේ අහන්න යන ප්‍රශ්නේ මේ පහ පිළිබඳවම මේ මාධ්‍යයන් පහ ගැනම අප කාටත් අත්දැකීම් තියෙනවා. එහි සමාන අසමානකම් මොනවද? මේට උත්තරයක් නොදුන්නට කමක් නැහැ. ටිකක් මෙනෙහි කර බලන්න. මේ පස් විදිහ, මේ මාධ්‍යයන් සංනිවේදන ක්‍රම පහේ සමාන අසමානකම් මොනවද? අකුරක් නැර දේශනයේ ගැන ලියූ සටහනක් කියවීම එකද හඬක්වත් එක ඇලපිල්ලක් පාපිල්ලක හඬක්වත් මග නොහැරෙනසේ පටිගත කළ දේශනයකට සවන් දීම, තව කෙනෙක්ගෙන් ඇසීම මොනවද කිව්වේ කියා, ඊළඟට තාක්ෂණය හරහා සජීවීව ඒ වෙලාවෙම සවන් දීම, හා මූණට මූණ කරන ඇහුම්කන් දීම. දැන් මේ දැනුත් මෙනෙහි කරාට කමක් නැහැ. පස්සෙත් මෙනෙහි කර බලන්න. මේ සංනිවේදන පහෙන් පහේ තියෙන ප්‍රතිඵල ඒවයි අඩු වැඩියක් තියෙනවද සමානද වෙනස්කම් තියෙනවද කියලා. ඒ කාරණේ හැම ඔළුවේ පැත්තකින් තියෙන්න ඇරලා මේ ශ්‍රවණය, මේ ධර්ම ශ්‍රවණය හරියට මේ ආහාර ගැනීමක් වගේ. කටින් ආහාර ගන්න. ඒ වගේ තමයි. ඒක හුඟක් සමානකම් තියෙනවා. ආහාර ගැනීම ගැන බැලුවොත් ඇයි අපි ආහාර ගන්නෙ? අර මේ අපිට උගන්වලා තියෙන කාරණා නෙමෙයි. අපි අවංක වුණොත්, අවංකව මේ ප්‍රශ්නේ ගැන මෙනෙහි කළොත් ඇයි අපි ආහාර ගන්නෙ? මේ බඩගින්නට මුල්ම කාරණේ බඩගින්නට තමයි කන්නේ. වැඩිම ප්‍රධානම හේතුව බඩගින්න වෙන්න පුළුවන්. එක්කෝ එක ප්‍රධාන හේතුව. මේ බඩගින්නම නොවේ. බඩගින්නේ කියලා හැම දෙයක්ම කන්නේත් නැහැ. ඒත් ඊළඟට හේතු තියෙනවා රසවත් නිසා. රස නිසා ආහාර ගන්නවා. ওই දෙක විතරද? සාමාන්‍යයෙන් ආහාර ගන්න හේතු වෙන්නේ කෑමක් කන්න, බීමක් පොන්න. තිබහයි, බඩගින්නයි, රහයි විතරද? තව හේතු තියෙනවා. ඒ ආහාරය හෝ බීම ඇහැට ප්‍රිය වෙන්න ඕනේ. ඇහැට ප්‍රිය වෙන්න ඕනේ. බැලුවාම කන්න බොන්න හිතෙන්න ඕනේ. මම අපිරියාවක් ඇති වුණොත් දැක්කාම මේ තියෙන විදිහ තියෙන තැන කන්න හිතෙන්නෙත් නැහැ, බොන්න හිතෙන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. ඒකට ඇහැට ප්‍රිය වෙන්න ඕනේ. ඊළඟට නාහෙටත් මිහිරි වෙන්න ඕනේ. ඒ කිය ආහාරයෙන් බීමෙන් එන සුවඳ රුචියක් ඇති කරන්න ඕනේ. නාහෙට ප්‍රිය වෙන්න ඕනේ. ඕනෑම නෙමෙයි. නමුත් එහෙම ඒ කාරණියත් බලපානවා. ඒතර කාරණා හතරක් දැන් කියනවා. මොනවද? බඩගින්න, රහ, ලස්සනට තියෙන්න ඕනේ, සුවඳ තියෙන්න ඕනේ. පස්සෙනි කාරණේ තමයි ඒ ආහාරය ස්පර්ශ කරාම ඒ ස්පර්ශයත් ටිකක් ප්‍රසන්න වෙන්න ඕනේ. අල්ලනකොට අප්‍රියාවක් එන කෑම කන්න හිතෙන්නේ නැහැ. කන්නේත් නැහැ. ස්පර්ශයත් රුචියක් ඇති කරන ස්පර්ශයක් වෙන්න ඕනේ. ඉතර පහයි. සහ තව හේතු දෙකකුත් තියෙනවා. මොනවද? කුතුහලයේ නිසාත් ආහාර ගන්නවා. කුතුහලයට. කියන්නේ අපි කාල නැති කෑමක් කොහොමද කියලා බලන්න කන. කුතුහලයේ නිසා. ඊළඟ හේතුව තමයි මේ සමාජ පෙළඹවීම. වෙළඳ දැනීමෙන්ට පුළුවන්, එහෙම නැත්නම් යාළුවෙක් වෙන්න පුළුවන් කියනවා. හවල් තැනින් කෑවේ නැද්ද? අතන කෑම හොඳයි, අර කෑම හොඳයි. ඒතරේ සමාජ පෙළඹවීම නිසා සමාජයට ඇහුවාම අනේ නෑ, තාම කාල නෑ, එතෙන්ට ගිහිල්ලා නෑ කියන්න ලැජ්ජ වෙන නිසා සමහර විට එහෙම තැන් වලට යනවා, ඒ ආහාර ගන්නවා. ඒතර හේතු හතක් ඔන්න අපිට පේනවා. හතක්. අපි ඊට වඩා ඔය කනවා කියලා නෑ. ඒ පිටිපස්සේ සාමාන්‍ය හේතු හතක් තියෙනවා. මේ හතෙන් හතම නිසාවෝ හතෙන් කීපයක් නිසා කෙනෙක් ආහාර ගන්න. රසවත් නිසා කනවා වෙන්න පුළුවන්. ඇහැට ප්‍රියයි. ස්පර්ශයට හොඳයි. සුවඳ හොඳයි. බඩගින්නක් තියෙනවා. කුතුහලයක් තියෙනවා. සමාජයේ පෙළඹවීමකුත් සමාජ මතයකුත් තියෙනවා. ඉතින් මේ සියල්ල තාවකාලිකයි. මේ කාරණා හතම තාවකාලිකයි. ඒ ආහාරයක ලස්සන කොච්චර ටික වෙලාවද තියෙන්නේ? සුවඳක් ටික වෙලාවක්. තප්පර ගානක් විනාඩි ගානක්. රහත් ඒ වගේ. කුතුහලයක් නැති වෙනවා. පරක් හැමේ කුතුහලේ ඉවරයි. සමාජ මතයත් ඒ වගේ. බඩගින්නත් ඒ වගේ. ස්පර්ශයත් ඒ වගේ. ඉතින් අර මුලින් කෑමක් අනන්න පටන් ගන්නකොට දැනුන ස්පර්ශය නෙමෙයි ධානය ඉවර වෙනකොට කාපිරියාවක් එනවා. ඒත් මේ හතමතාවකාලික හේතු. එයින් ලැබෙන ප්‍රතිඵලතාවකාලිකයි. බඩගින්නක් නැති වෙනවා. හැබැයි කොපමණ වේලාවකටද? තාවකාලිකයි. අර කෙනෙකු ආහාර ගන්න හොයලා බලන්නේ මේ හේතු හතම හෝ හතෙන් කීපයක් පමණක් නම් ඒතනත්තාට එයින් යහපතක් වුණත් ආස්වාදයක් ලැබුණත් ඒ තාවකාලිකයි. සහ දීර්ඝකාලීන වශයෙන් අහිතකර වෙන්න පුළුවන්. ඔය හත ගැන විතරක් හිතලා නම් කෙනෙකු කෑමක් බීමක් ගන්නෙ එයින් තාවකාලික ආස්වාදයක් ලැබුණත් දීර්ඝකාලීන වශයෙන් අහිතකර වෙන්න පුළුවන්. මොකද ආහාරයක ගුණයක් තියෙන. ගුණාගුණ තියෙනවා. දැන් ගුණාගුණ දෙක මේ දැනෙන්න කල් යනවා. ඒවලෙම දැනෙන්නේ කල් යනවා. ඒ ගැන හිතන්නේ නැතුව අරතාවකාලික ක්ෂණික ප්‍රතිඵල ආස්වාද ගැන පමණක් හිතමින් ආහාර ගන්න ගියාම දීර්ඝකාලීන වශයෙන් ලෙඩ වෙන්න පුළුවන්, ඇබ්බැහි වීම වලටපත් වෙන්න පුළුවන්, දුර්වල වෙන්න පුළුවන්, මැරෙන්නත් පුළුවන්. ඒ නිසා ආහාරයක සැලකිය යුතුම කාරණිය තමයි ගුණය. ගුණය. මේ ගුණය එවලේ දැනෙන්නේ නැහැ. දැක්ක ගමන් ගුණයක් දැනෙන්නේ නැහැ. සුවඳින් ගුණයක් දැනෙනවා අඩුයි. අල්ලපු ගමන් ගුණයක් ආහාරයෙන් නැහැ. දිවට ගත්ත ගමන් උත් රසය මිස ගුණයක් දැනෙන්නේ නැහැ. බඩගින්නෙත් ගුණයක් අපිට තේරෙන්නේ නැහැ. කුතුහලයේ ඇතුළෙත් ගුණයක් දැනෙන්නේ නැහැ. සමාජ වෙළඳ දැන්වීම වලිනුත් ඒ ආචාරයේ ගුණයක් නැහැ. ඒතර ගුණේ හොයන්ට වෙන එකක්. ඒක අපි හොයලා බලන්න ඕනේ. හොයලා බලලා බලනකොට සමහර විට රහ නැති වෙන්න පුළුවන් ගුණවත් ආහාරය. ඒතර රහ අතාරින්න වෙනවා ගුණේ ගන්න නම්. සමහර විට. සුවඳ අතාරින්න වෙනවා. සුවඳට තියෙන කැමැත්ත. අර ලස්සනට තියෙන කැමැත්ත අතාරින්න වෙනවා. සමාජ වැඩියෙන් ප්‍රචාරයට නොපෙළඹෙන්න වෙනවා. සහ මේ ආහාරයක් ගන්නකොට සාමාන්‍යයෙන් දෙන අපට දෙන වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් තමයි හෙමීට කන්න. හොඳට අනන්න. හොඳට හපන්න. හෙමීට ගිලින්න. ඊළඟට මේ රූපහානිය බල බල කන්න එපා. දුරකථනය පාවිච්චි කරමින්, පරිගණකයේ භාවිතා කරමින්, පොත් පත්‍ර කියවමින් කෑම කන්න එපා. කතා කර කර කන්න එපා. මේ වගේ උපදෙස් දෙනවා. ඉතින් මේ වගේ ලොකු වෛද්‍ය විද්‍යාත්මක හේතු ඇති ඒවා මා දන්නේ නැහැ කියන්ට. නමුත් එහෙම කියනවා. එහෙම කරාම ඒකේ ඇඟටත් දැනෙනවා සහනයක්. ඒ විදිහට ඒ උපදෙස් අනුව ආහාර ගත්තාම හිමි හොඳට අනලා හොඳට හපලා හිමීට ගිලලා ඒ ගැන අවධානයෙන් කතා කරන්න නැතුව රූපවාහිනියේ ඔය පරිගණක දුරකථන ඒවා දිහා බලන්නේ ඒවා පාවිච්චි කරන්න නැතුව පොත් පත්‍ර කියවන්න නැතුව එහෙම ආහාර ගත්තා. සහ ඊළඟට දෙන උපදෙස් දෙකක් තමයි ආහාර ගත්ත ගමන්ම වැඩ කරන්න එපා. ඇඟ මහන්සි වෙන වැඩ කරන්න එපා. සහ නිදිය ගන්නත් එපා. දැන් මේ දෙක අන්ත දෙකක් නේ. නිදා ගැනීම එක අන්තයක්, දඟලන එක තව අන්තයක්. මේ දෙකම එපා කියනවා ආහාර ගත්ත ගමන්. කෙනෙක් දිරව ගන්න කිසියම් ශරීරයට විවේකයක් දෙන්න ටිකක්, ඒ කියන්නේ දාගෙන නෙමෙයි ඇවිද්දට කමක් නැහැ. සාමාන්‍ය සරල වැඩ කරාට කමක් නැහැ. හැබැයි බරපතල වැඩ කරන්න යන දෙපා ටික වෙලාවක් ඒ වගේම නිදාගන්නටත් එපා. දැන් අපි හිතනවා මේ කෑමක් කරගෙන ඕක අනලා හපලා ගිල්ලට පස්සේ අපේ කාර්යය ඉවරයි. ඉතුරු ටික ආහාර ජීර්ණ පද්ධතියට තමා බාර. දිරවල ඕනේ පෝෂණය ගැනීම. එහෙම බෑ. අපිට එහෙම අතෝදගන්න බෑ කෑම කාලා. දැන් අපේ වගකීම ඉවරයි. දැන් ආහාර ජීර්ණ පද්ධතිය තමා ඉතුරු වැඩ ටික තියෙන්නේ කියලා. නෑ. ඊළඟට අපි හිතන දේවල්, කියන දේවල්, කරන දේවල් හා නොකරන දේවල් බලපානවා. අර මහන්සියෙන් උපයාගෙන, උයාගෙන, බෙදාගෙන, අනාගෙන, හපාගෙන අනුභව කළ ආහාරය දිරව ගන්න හා එයින් ශක්තිය ඇඟට උරා ගන්න. දැන් බලන්න එතකොට මේ මොනතරම් සංකීර්ණ දෙයක්ද. දෙනිසයි මේ ධර්ම ශ්‍රවණීට මේ තියෙන සමානකම් දකින්න පුළුවන්. ওই ධර්ම ශ්‍රවණයේ අපි බණ අහනවනේ. ඇයි බණ අහන්නේ කියලා බැලුවොත් ආහාර ගන්න හේතු හතක් දැක්කනේ. ඒතර අටවෙනි හේතුවක් එකතු කරන්න උනා ගුණය ගැන. නම් සාමාන්‍යයෙන් අර ටික තමයි වැඩිපුර තැනක් දෙන්නේ. ඒතර හේතු අටක් ආහාරයට. ඒතර බණ අහන කාරණිය බැලුවාම ඊට වැඩිය හේතු පේනවා. සාමාන්‍ය හේතු 11ක් විතර. ඊටත් වැඩිය පුළුවන් හොයාගන්න කෙනෙකුට. ඉතින් එක හේතුවක් තමයි ඒක පින්කමක්. දැන් ධර්ම ශ්‍රවණියේ පින්කමක්නේ. ඒ නිසා බණ අහනවා. පිනක් කරගන්න. බොහෝ විට බණ අහන්නේ ඒ අරමුණින්. දෙවෙනි කාරණේ තමයි මේ නොදන්න දේ දැනගන්න. අපි අහවල් සූත්‍රය දන්නේ, මේ පිටකේ දන්නේ, අර ජාතක කතාව දන්නේ. මේවා දැනගන්න ඔන්න බණ අහන්න පුළුවන්. ඒ අදහසින්. ඒක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ මේ කුතුහල නිසා බණ අහන. කුතුහල නිසා. නොදන්න දේ දැනගන්නීම එක කුතුහල තියෙනවා. මේ ලෝකෙට මොකද වෙන්නේ? ලෝකේ ඇති උනේ කොහොමද? විනාශ වෙන්නේ කොහොමද? දැන් මේ කුතුහල සංසිඳ මැරෙන්නේ, මැරුණාට පස්සේ මොකද වෙන්නේ? කොහොමද උපදින්නේ? කුතුහල නිසා බනහ. ඊළඟට මේ තර්කයට කැමති කෙනෙක් ඒ දේශනේ තියෙන තර්කානුකූල බවට ඇදිලත් බනහන්න පුළුවන්. බන විතරනේ ඕනම දේශනයක් අහන්න පුළුවන්. ඒ හතරවෙනි හේතුව. පහ තමයි මේ අපි කලින් අහලා කියවා තියෙන හිතා තියෙන කාරණා තියෙනවනේ දහම ගැන කියන්නේ. එතකොට මේවා ඔප්පු කරගන්න බනහම. අපි කලින් අහලා තියෙනවා, කියවලත් තියෙනවා, හිතලත් තියෙනවා. හැබැයි අපිට මේවා හරි කියලා ආයෙ ඔප්පු කරගන්න ඕන. වැරදි කියලා නෙමෙයි මේ හරි වැරද්ද තෝරගන්න නෙමෙයි බනහන්නේ. අපි කලින් අහලා හිතලා කියවලා තියෙන හරි කියලා නිගමනයකට එළඹිලා තියෙන කාරණා තහවුරු කරගන්න. තව කෙනෙක්ගේ කටින් ඒක හරි කියලා කියව ගන්න අහනවා බලන්න. දැන් හරි හොඳ බණක්, හොඳ දේශනයක් කියලා කියන විට බලන්න ඔය කාරණා නැද්ද කියලා එතන. නොදන්න දෙයක් දැනගන්න ලැබුණාම කිනා හරි හොඳයි. අපි දන්නේ ටිකක් ඉගෙන ගන්න. ඊළඟට පිනක්. පිනක් සිද්ධ වුණා. කුතුහලයක් සංසිඳුණා. හොඳ තර්කයක් දකින්න ලැබුණා. මං හිතන් හිටියේදී හරි කියලා මට තේරුණා. ඒතර පහයි. ඊළඟට මේ කවදා හරි ජීවිතයේ දවසක ප්‍රයෝජනවත් වෙයි කියලා බලනවා. දැන් නෙමෙයි. ඉස්සර අහපු ඒවා හරි කියා ගන්නත් නෙමෙයි. කවදා හරි දවසක ඒ අහන එක වැඩක් වෙයි, වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා අනාගතයේ වෙනිනුත් බණහන්. ඉතින් සමහර දේශනා වලින් පස්සේ අහුන්කන් දුන්නා කියනවා. මම මේක හරි වැදගත්, මේක කවදා හරි වැදගත් වෙනවා ජීවිතේ වයසට ගියාම, මැරෙන්න යන මොහොතේ හරි වැදගත්. ඒත් එහෙම කියනවා විස්රාම ගියාම. අනාගතේ වෙනුවෙන් බණ අහනවා. ඊළඟට මේ තවත් අය වෙනුවෙනුත් බණ අහනවා. තවත් අය වෙනුවෙන් අම්මා තාත්තා වෙනුවෙන් බණ අහනවා, දුවල පුතාල වෙනුවෙන්, ස්වාම පුරුෂයා වෙනුවෙන්, භාර්යාව වෙනුවෙන්, යාළුවන් වෙනුවෙන් බණ අහනවා. ඒ අය මෙතන නැහැ. බණ අහන තැන නැහැ. ඉන්නේ අපි. හැබැයි අපි අහන්නේ අපි වෙනුවෙන් නෙමෙයි, ඒ අය වෙනුවෙන්. සදේශනයකට පස්සේ කියනවා, මේක මගේ නෝනට නම් හරි වටිනවා මේ කේප් ටික. නැත්තම් මගේ මහත්තයාට හරි වටිනවා. මට නෙමෙයි. දුවටත් හරි වටිනවා. පුතාට, පුතා හිටියනම් මේක අහන්නේ. එතකොට ඒ අහලා තියන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි. වෙන කෙනෙක් වෙනුවෙන්. ඒ ඊළඟ හේතුව. ඒ මේ කටහඬේ තියෙන මිහිරි බව. ඒ නිසාත් අහගෙන ඉන්න. සමහර දේශනා අහන් ඉන්නවා ඒ දේශකයාගේ කටහඬේ මිහිර නිසා. කනට මිහිරි. ඊළඟ හේතුව තමයි ඒ රූපය ඇහැට හොඳයි. දේශකයාගේ රූපය බලන් ඉන්න ලස්සනයි. මේ බලන් ඉන්න අවස්ථාවක් ලැබෙන නිසා සමහර දේශකයන්ගේ දේශනා අහනවා. ඊළඟට දේශනයේ තියෙන රසවත් බව නිසා ඒ දේශනයේ කතන්දර තියෙනවා, විහිළු තියෙනවා, කවි තියෙනවා, සමහරට ගීත ගායනා කරනවා. ඒතර ඒක රසවත්. ඒ නවනලු රසයෙන් රස දෙක තුනක්වත් තියෙනවා. ඒ නිසා බණ. දැන් හේතු කීයක් කිව්වද කියලා මතක නැහැ, ගණන් කරේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ හේතු ගණනාවක් නිසා අපි බණ අහනවා. හොඳට බැලුවොත් ඔය හේතු වලින් 1ක් 2ක් 3ක් 4ක් තියෙනවා. හිතවතුනි, මේ හරියට කෑමක් වගේ කිව්වේ නිසා මේ ගුණය ගැන අප හිතනවා අඩුයි. ගුණය කියන්නේ අපට අපව දකින්නට දේශනයක් කැඩපතක් කරගන්න ඕනේ. යමක් ධර්ම දේශනයක් නම් නිකම්ම දේශනයක් නොවේ. යම් කිසිවකට අප කියනවා නම් ඒ ධර්ම දේශනයක් කියා එයින් අපට අපව පෙනෙන්නට ඕනේ. අපි ඒ දේශනය කැඩපතක් කරගන්නට ඕනේ, දර්පණයක් කරගන්නට ඕනේ අපව දකින්න. මේ වෙලාවේ ඉන්න තමන්ව දකින්න. වෙන වෙලාවක නෙමෙයි, ඊයේ හිටිය හෙට ඉන්න නෙමෙයි, දැන් ඉන්න තමන්ව දකින්න. දරේ ලේසි නෑ. අර අනිත් කාරණා හරි ලේසි. ඒවට උත්සාහයක් ඕනේ නෑනේ අර කියව කාරණා 10 11ට. මේක අමාරුයි. දර මේ තමයි 12 වෙනි කාරණා. වර්තමානයේ දකින්න තමයි බණහන්ට. දැන් කෑමක් සමහරට ඊයේ පෙරේදා කාපු කෑමක් තාම දිරවලා නැතිනම් දන්න කිසියම් ආහාරයක් රහින්ද කෑව, ලස්සනින්ද කෑව, කවුරු හරි කියපු නිසා කෑව, කුතුහලයේ නිසා කාලා තාම දිරවලා නැහැ. ඒක දැන් දිරව ගන්න බැරි කෑමක්. නම් අජීර්ණයක් තියෙන වෙලාවක මොන තරම් ගුණවත් කෑමක් වුණත් කන්න බෑ. කන්න බෑනේ. ගුණවත් වෙන්න පුළුවන්. පරිම ගුණ වෙන්න පුළුවන්. අමෘතේ වෙන්න පුළුවන්. ඒත් බොන්න බෑනේ. බොන්න හිතෙන්නේ අපිරියයි. ඊළඟට බලෙන් හරි බොන්න කන්න උත්සාහ කරොත් වමනිට එනවා. අජීර්ණේ ස්වභාවයෙන්. ඉතින් මේ ආහාරයක ගුණය, එහෙම නැත්නම් ආහාරයක් ගන්න නම් අජීර්ණ නැති උදරයක් තියෙන්න ඕනේ. අජීර්ණ නැති උදරයක්. තිබුණොත් තමයි ගුණවත් ආහාරයක් කන්න පුළුවන්. ඒ වගේ අජීර්ණ නැති ඔළුවක් තියෙන්න ඕන බණහට්. හිතක් අජීර්ණ නැති හිතක්. කලින් අහලා කියෝලා හිතලා අත්දැකලා ඒව දිරවගන්න බැරි වුණු කිසියම් දෙයක් කුලියක් වගේ එකක් උගුරේ හිර වෙලා තියෙනවා කියන්නේ. ඉතින් ඊට පස්සේ මොනවත් කන්න බෑ. ඉන් එහාට යන්නේ නැහැනේ. උගුර ළඟට යනවා එතනින් නවතිනවා. ඉන් එහාට යන්නේ නැහැ. අතීතේ නිදහස් වෙන්න ඕනේ. ඒ අතීත ප්‍රශ්නවලට නෙමෙයි විසඳුම් හොයන්න ඕනේ වර්තමාන දේශනේ. මේ වෙලාව දැන් සම්පූර්ණයෙන්ම වර්තමානයේ ඉන්න ඕනේ. එනිසා යර භාවනාව මුලින් ගත්තේ. දැන් භාවනාව මුලින් කරලා ඊට පස්සේ දේශනේ ගන්න හේතු ගැන කිව්වනේ. ඒතර පේනවා මේ කොච්චර වැදගත්ද කියලා. දේශනේක වර්තමානයේ සිටීම ඉතාම වැදගත්. මේ වර්තමානයේ සඳහායි බණ අහන්නේ. වර්තමාන ගැටලුවකට තමයි උත්තර හොයන්නේ. ඊයේ පෙරේද නෙමෙයි. ගිය අවුරුද්දේ නෙමෙයි. ගිය ආත්මේ ප්‍රශ්නයකටත් නොවේ. දැන් වර්තමාන වශයෙන් අජීර්ණ නොවුණු හිතක් හදාගන්න ඕනේ. ඉතින් සමහර විට දේශනාවකිනුත් එහෙම කරගන්න පුළුවන්. සමහර දේශනාවලින් ඒ දේශකයන් වහන්සේගේ තියෙන දක්ෂතාවයේ නිසා එහෙම වෙන්න පුළුවන්. දැන් බුදුන් වහන්සේ ගත්තහම අපේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දේශනා ඇතුලේ අර ලක්ෂණ 11ම තියෙනවා. ඒක තමයි ලස්සනම කාරණේ. උන්වහන්සේගේ කටහඬට අහන්න ඕන කෙනෙකුට ඒ කටහඬ බ්‍රහ්මසරේ කියනවනේ. බුදුන් වහන්සේගේ දේශනා. ඒ කනට මිහිරි. උන්වහන්සේගේ රූපය ඇහැට ප්‍රියයි. කුතුහලයේ තියෙන කෙනෙක්ගේ කුතුහලයේ සංසිඳෙන්න පුළුවන්. ඊළඟට රසවත් බව තියෙන, ඒක උපමා තියෙනවා, කතන්දර තියෙනවා. තර්කයට යන කෙනෙක්ගේ ඒක හොඳ තර්කානුකූල බවක් තියෙනවා දේශනාවල. කිසිම මේ තර්කයේ විතර්ක ඇති වෙන දේශනා නෑ. තර්කයට ගැලපෙනවා. ඊළඟට ඒක ඕනම කෙනෙකුට කිව්වහම ප්‍රයෝජන ගන්නත් පුළුවන්. අපි හිතන අම්මා කෙනෙක් දුවෙක් වෙනුවෙන් බණ අහනවා කියලා. ඉතින් ගිහිල්ලා එහෙම කිව්වහම ඒ දුවටත් ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. එහෙම ප්‍රයෝජන ගත්ත සිදුවීම් තියෙනවානේ බුද්ධ දේශනා ඇතුළේ. කිසියම් කෙනෙක් කිසියම් දේශකයෙකුගේ දේශනාවල ඔය ලක්ෂණ 11ම, ඒ කියන්නේ 11 දෙනෙක් බලාපොරොත්තු වෙනවනේ, එක එක්කෙනා එක එක කාරණාන බලාපොරොත්තු වෙන්නේ. ඒ සියලු දෙනාගේම අපේක්ෂා මුදුන්පත් වෙන ආකාරයට එක දේශනයක් කරන්න පුළුවන් නම් ඒ බුදුන් වහන්සේට පමණයි. ඒ දේශනා ප්‍රතිහාරය කරන්න පුළුවන්. සහ ඒට තවත් එකක් එකතු කරනවා. අර ආහාරයේ 7ට 8ක් එකතු කරානේ ගුණේ. ඒ වගේ මේ 11ට 12 වෙනි කාරණයක් එකතු කරනවා. කුමක්ද? කෙනෙකුට තමන්ව දකින්නට දොරක් පෙරලා දෙනවා හැම දේශනෙකින්. මේක ලේසි නෑ. හිතා ගන්නටත් බැහැ. මුළු දේශනේ ඇතුළෙම දැන් පරස්පරයන් තියෙනවා නම් කෙනෙකුට දිරව ගන්න බෑනේ. මුලින් එකක් කියනවා, ඊට පටහැනි දෙයක් තව ටිකකින් කියනවා, ඊට වෙනස් කාරණයක් ඊට පස්සේ කියනවා, අන්තිමට එන නිගමනය අර කියපු එකකටවත් ගැලපෙන්නේ නැත්තම් මේක අජීර්ණ වෙනවා. එහෙම කෑම කන්න එපා කියනවනේ. එකකට එකක් ගැලපෙන්නේ නැති ආහාර ගන්න එපා කියනවනේ. එතකොට ඒ කිසියම් දේශනයක් ඇතුළේ එහෙම ලක්ෂණ තියෙනවා නම් ඒක අහන කෙනා අඳුන් කුඳුන් වෙලා යනවා. එහෙම නැහැ. ඒ දේශනේ ගලාගෙන යන තියෙ හැප්පීමක් නෑ. හරි ලස්සනට ගලාගෙන යන. දිරව ගන්න පුළුවන්. වර්තමානයේ ඉන්න තමන්ට තමන්ව දැකීමේ ඕනකම ඇති වෙනවා. හා උත්සාහයක් ගත්තොත් මේ කියන්නේ ඇත්තනේ කියන කාරණය තමන් තුලින් දකින්න පුළුවන්. හිතවතුනි, ඒ බුදුන් වහන්සේ කරන ප්‍රාතිහාර්ය කළ ප්‍රාතිහාර්යය අපට හිතා ගන්න බෑ. හරියට දැන් පුංචි උපමාවකින් කියනවා. දැන් මේක උපමාවක් කරන් තියෙන අපේ පැරණි බෞද්ධ සාහිත්‍යයේ ওই බුදු ගුණ ගැන ලියන්න ගිහිල්ලා ඒක කතෘවරේ කියනවා, මා මේ කරන උත්සාහය හරියට මේ ලේනෙක් තමන්ගේ වලිගයෙන් ලේන් අම්මා කෙනෙක් මේ මූදට වැටිච්ච පැටියා ගොඩගන්ට මුහුද හින්දා වගේ වැඩක්. මූදට යනවා, වලිගෙ තෙමා ගන්නවා, ගොඩට එනවා, ගසනවා, ආයෙ මූදට යනවා, ආයෙ ටිකක් තෙමාගෙන ගොඩට ඇවිල්ලා ගසනවා. ඉතින් අම්මා එහෙම කරනවා. ඒ කවදාවත් මූද හින්දෙන්නේ නැහැ නේ. මූදෙන් එක ඝන මීටරයක්වත් හින්දෙන්නේ නැහැ නේ ජීවිත කාලෙම ලේනෙක් එහෙම කළාට. ඉතින් අර කතෘන් වහන්සේ කියනවා මේ බුදු ගුණ කියන්ට යෑම යෑමෙන් තමන් කරන්නේ එහෙම දෙයක්. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ උපමාව ඒ සාහිත්‍යයේදී. ඉතින් මේ ප්‍රාතිහාර්ය දේශනා ප්‍රාතිහාර්ය ගැන මෙහෙම උපමාවක් ගන්න පුළුවන්. දැන් නිශ්ශබ්දතාවය ගැන කාට හරි තේරුම් කරලා දෙන්නේ කොහොමද? නිශ්ශබ්දතාවය ගැන මේක දැන් වචනෙන් කියන්ට යන විටම නිශ්ශබ්දතාවය නැති වෙනවා. නැති වෙනවා. නිශ්ශබ්දතාවය ගැන නම් කියන්ට වෙන්නේ, කාට හරි පැහැදිලි කරලා දෙන්න වෙන්නේ. ඒක කරන්ටත් ඕන නම්, නොකරත් බැරි නම් කතා කරන්න වෙනවා. හැබැයි කතා කරන්න ගිය විටම නිශ්ශබ්දතාවය තමයි මුලින්ම නැති වෙලා යන්නේ. ඒ මුලින්ම ඒතකොට නැති වුණාම මේක ගැන කියන්න හරි අමාරුයි. වචන කියන්න පුළුවන් නිශ්ශබ්දතාවය, නිහඬියාව, කතා නොකිරීම, මේ මොනවා කිව්වත් නිශ්ශබ්දතාවේ එතන නැහැ. හැබැයි එයත් නැති කර නොගනිමින් ඒ නිශ්ශබ්දතාවේ ගැන පණිවිඩයක් දෙන්න දෙයිම මොන තරම් අමාරුද? අන්නේ අමාරුම කාර්ය තමයි ශාස්ත්‍රඥ වහන්සේ කළේ. ඒ එතෙන්දී උන්වහන්සේට මොන තරම් දුෂ්කර ක්‍රියා කරන්න වුණාද කියන එක ඒ අවුරුදු 45 හිතලා බලන්න වටිනවා. කලිනුත් කිව්වා වගේ දුෂ්කරක් පියා කියන්නේ අවුරුදු 6 නෙමෙයි. ඒක ගණන් ගන්න බෑ. මේ දේශනා දුෂ්කරක් ක්‍රියාව සමග සසඳන විට උන්වහන්සේගේ මුළු දේශනය තුළම සමාධිය තිබුණා. ඒ උන්වහන්සේත් කියනවා කතා කරන්න කලින් කිසියම් සමාධියක නම් හිටියේ. ඒ දේශනය කරන අතරතුරත් හැම නිශ්ශබ්දතාවයක් ඇතුළෙමත් දේශනයෙන් පස්සෙත් ඒ සමාධිය තමයි. අහන් ඉන්න කෙනා තුලත් කිසියම් සමාධියක් ඇති වෙනවා. එහෙම දේශකයන් වහන්සේ සමාධියකින් දේශනා කරන විට අහන් ඉන්න අය තුලත් නැති සමාධියක් උපදිනවා. තියෙන සමාධිය එයින් වැඩෙනවා. ඒ කෙනෙකුට ඉතින්ට පුළුවන් ඒ බණ කියන එක ඒ යනවා පිරිසක් ඉන්නවා ඉතින්ට දේශනයක් කරනවා. ඉන් පිරිසක් සෝවාන් වෙනවා, සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, රහත් වෙනවා, තව තැනකට යනවා. නෑ එහෙම නෑ. එහෙම වෙලා නෑ. ඒ කතන්දර වල එහෙම තිබ්බට එය සිදු වෙලා තියෙන ඊට වැඩිය ඉතාම වෙනස් මානෙක. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ප්‍රසිද්ධියේ නගරයේ ප්‍රසිද්ධ තැන්වලට ගිහිල්ලා චෝදනා කළා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා නැහැ. මේ හාමුදුරුවන් වහන්සේ නමක් බුදු වෙලා නැහැ. උන්වහන්සේට අවබෝධයක් නැහැ. මේ තර්ක කරන්න පුළුවන්. ඒ නිසා මේ තර්කයට ගැලපෙන දේවල් කියනවා. ඒකෙන් සමහර අයට ප්‍රයෝජනයක් වෙනවා. මේ නිසා උන්වහන්සේ කෙලෙස් නැති කළත් නැහැ. සම්බුද්ධත්වයට පත් වෙලත් නැහැ කියලා මෙහෙම ප්‍රසිද්ධියේ චෝදනා කරගෙන යන්න පටන් ගත්තා මේ සුණක්පත්ත කියන ස්වාමීන් වහන්සේ. මේක සරියුත්හාමුදුරුවන් වහන්සේට දැනගන්න ලැබුණා. දැනගන්න ලැබිලා මේ සරියුත් ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ මුණගැහෙන්න ඇවිල්ලා මේ සිදුවීම වාර්තා කළා. මෙන්න මෙහෙම දෙයක් සිදු වෙනවා. මේ එතනදී බුදුරජාණන් වහන්සේ මේ සරියුත් ස්වාමීන් වහන්සේගේ වාර්තාවට දැක්වූ ප්‍රතිචාරයක්. දීර්ඝ ප්‍රතිචාරයක්. මේ ප්‍රතිචාරයේ අහං හිටියා එතන හිටියේ තව ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අන්තිමට කියනවා මේ ඔබ වහන්සේගේ මේ ප්‍රතිචාරය ඇහුවහම මගේ ඇඟේ මවින් කෙලින් වුණා කියලා, කියන්නේ ලොමු දැහැගැන්නුණා කියලා කිව්වහම බුදුන් වහන්සේ සතුටුන් වහන්සේ දේශනා කරනවා, එහෙමනම් මේ දේශනාවට ලොමු දැහැගැන්වෙන දේශනේ කියලා නම් දාන්න කියලා. හැබැයි ඒ නම නෙමේ දාලා තියෙන්නේ සංගායනාවේදී වෙන නමක්. ඒ නම මොකක් වුණත් මේක දීර්ඝ දේශනයක්. ඒ දේශනය අවශ්‍ය නැහැ මෙතනට. ඒ කාරණයක් දෙකක් මතක් කරන්නම්. සාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ ගැනයි මෙතන දිගටම කතා කරන්නේ. එතෙන්දී එක තැනක කියනවා මේ සාස්ත්‍රුන් වහන්සේ කාරණා හතරකින් විශාරදයි. කාරණා හතරකින් විශාරදයි. මොනවද ඒ හතර? සම්‍යක් සම්බුද්ධයි කියලා ප්‍රතිඥාවක් දුන්නට පස්සේ කිසිම පැවිදි කෙනෙකුට, බුද්ධිමත් කෙනෙකුට ඊළඟට දෙවි කෙනෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට හෝ වෙන කාට හරි කෙනෙකුට බෑ හේතු සාධක සහිතව කියන්න. අන්න අහවල් කාරණය බුදුන් වහන්සේ අවබෝධ කරගෙන නැහැ කියලා. හේතු සහිතව කිසි කෙනෙකුට අඩුවක් පෙන්වන්නට බෑ බුදුන් වහන්සේගේ මෙන්න මේ කාරණය අවබෝධ කරගෙන නැහැ. ඒක තමයි පළවෙනි විශාරදත්වය. දෙවෙනි විශාරදත්වය තමයි උන්වහන්සේ කවදා හරි ප්‍රතිඥාවක් දුන්නනම් ආශ්‍රවශය කළා කියලා කිසිම කෙනෙකුට හේතු සහිතව, කාරණා සහිතව කියන්න බෑ මෙන්න මේ ආශ්‍රවේ ක්ලේශයේ උන්වහන්සේ ළඟ තියෙනවා කියලා. තුන්වෙනි කාරණය දැන් බලන්න මේවා මොනතරම් ගැඹුරුද, මොනතරම් නිර්භීත ප්‍රකාශද. ඕනෑම කෙනෙකුට අභියෝගයක්නේ පුළුවන් නම් පෙන්වන්න. මෙන්න මේ දේ අවබෝධ කරගෙන නැහැ, මේ ක්ලේශේ තියෙනවා. තුන්වෙනි කාරණය ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා නම්, පෙන්වලා දුන්නා නම් කිසියම් කාරණා ටිකක් ඒ කාරණා අවබෝධයට බාධයි, විමුක්තියට ආවරණ කියා කාටවත්ම කියන්න බෑ හේතු සාධක සහිතව. ඒවා බාධා නෙවෙයි කියලා, ඒවා ආවරණ නෙවෙයි කියලා කියන්න බෑ. සහ අන්තිම විශාරද කාරණේ හතරවෙනි කාරණය, මෙන්න මේ පාරේ ගියොත් ධ්‍යාන මාර්ගඵල ලැබෙයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කිසිම ශ්‍රමණේකුට, බ්‍රාහ්මණේකුට, දෙවි කෙනෙකුට, මාරේකුට, බ්‍රහ්මේකුට හෝ වෙන යම් කෙනෙකුට කියන්න බෑ සාධක සහිතව. ඒ විදිහට කෙනෙක් ඒ මාර්ගයේ ගමන් කළොත් ඒ ධ්‍යාන මාර්ගඵල නොලැබෙයි කියලා. මේ කාරණා විශාරද කාරණා හතර නිසා බුදුන් වහන්සේ දේශනා කරන තමන් වහන්සේට ඕනෑම පිරිසක් මැදට යන්න පුළුවන්. ඒතර අට පිරිසක් ගැන දේශනා කරනවා. අට පිරිස අපි මෙහෙම හිතමු. දේශපාලඥයන්, බුද්ධිමතුන්, මහජනතාව සහ දෙවියන්, මාරය පිරිස, බ්‍රහ්ම, දේවලෝක තුන හතරක් ගැන කතා කරනවා. ඉතින් එතකොට තමයි මේ අට එන්නේ. දේපාලකයන්, බුද්ධිමතුන්, පොදු මහ ජනතාව, දෙවියන්, මාරයන් හා බ්‍රහ්මයන්. මේ අට පිරිසම, අටක් වෙන්නේ දෙවියන් දේවලෝක තුනක් ගැන කතා කරනවා. එතකොට මේ අට පිරිස මැද්දටම තමන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරාම කිසිම උන්වහන්සේට බයක් ඇති වෙන්නේ නැහැ. තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. හරියට ෂේම භූමියකට ගියා වගේ. ඒ කියන්නේ එතන ඉන්න පිරිස ගරු කරනවා කියන එක නෙමෙයි. ඒ පිරිස අභියෝග කරනවා, ප්‍රශ්න අහනවා, විවේචනය කරනවා, බනිනවා, ඒ ඔක්කොම වෙන්න පුළුවන්. නමුත් ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන උන්වහන්සේ හරියට ෂේම භූමියකට වැඩම කළා වගේ. කිසිම බයක් තැති ගැනීමක් එන්නේ නැහැ. මොකද අර විශාරද කාරණා හතර නිසා, උන්වහන්සේ විශාරද නිසා මොන ප්‍රශ්නය ඇහුවත්, මොන වාදේ කළත්, ඒ කතා, අතුරු කතා, පරිකතා, මේ ඕනෑම දෙයකින් උන්වහන්සේව පරාජය කරන්න බෑ. මේ විදිහට ලොකු විස්තරයක් තියෙනවා. දැන් තව කාරණා පහක් ගැන කියනවා. මේ කිසියම් මිනිස්සෙක් ඉන්න විදිහ බලලා උන්වහන්සේට පුළුවන් කියන්න මෙයා කොහාටද යන්නේ කියලා. මෙයා තිරිසන් ලෝකෙටද, අපායටද, කියන්නේ ප්‍රේත ලෝකෙටද, මනුෂ්‍ය ලෝකෙටද, දිව්‍ය ලෝකෙටද, නැත්නම් මොක්ෂයටද පුළුවන් කියන්න. දැන් ඉන්න විදිහ බලලා, දැන් ඉරියව් පවත්වන විදිහ දිහා බලලා පුළුවන්. මේ ලස්සන උපමා ටිකක් ගේනවා. මේ උපමා ඔක්කොම කියන්න අවශ්‍ය නැහැ. පළවෙනි උපමාව තමයි ගිනි අඟුරු වලක් තියෙනවා. කිසියම් මිනිස්සෙක් දීර්ඝ ගමනකට පස්සේ දාඩිය දාගෙන තිබහෙන් මේ පිපාසාවෙන් මැරෙන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක් කාන්තාරයක අර ගිනිවල තියෙන පැත්තටම යනවා. ඒ පාරේ ගියොත් ඒ ගිනිවලටමයි වැටෙන්නේ. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් මෙයා ඔහොම කියොත් ගිනිවලට තමයි වැටෙන්නේ. එහෙම නැත්තම් වැසිකිලි වල ඒත් ඔය විදිහටම කියන දේ පාරේ ගියොත් ඒ වැසිකිලි වලට වැටෙන්නේ. ඊළඟට සම්පූර්ණයෙන් කටු තියෙන පොඩි පඳුරක් කාන්තාරයක ත්‍රිතිබහෙන් පිපාසයෙන් ඉන්න කෙනෙක් ඒක අස්සට ගියොත් ආ ඒමක් නෑ කාලයකට අර කිහිර වෙලා ඉන්නවා. ඒ වගේ තමයි ප්‍රේත ලෝකයේ ගැන කියන්නේ. ඒ වගේ හොඳ වතුර තියෙන කැලයක් ඒ පැත්තට ගියොත් එයා කැලේට තමයි යන්නේ. මේ මනුෂ්‍ය ලෝකෙ ගැන. ඊළඟට සියලු සුඛෝපභෝගී කාරණා තියෙන මන්දිරයක් ඒ පාර ගියොත් ඒ මන්දිරයේ ඇතුළට තමයි යවෙන්නේ ඒ සුගතිය දිව්‍ය ලෝකේ. සහ ඊටාම සිසිල් පිරිසිදු පැන් තියෙන හොඳ බහින්න පුළුවන් තොටුපළක් තියෙන කිසිම රකුසෙක් කිඹුලෙක් නැති විලක් තියෙනවා. ඒ විලෙන් එහා පැත්තේ නිර්පද්‍රිත වනාන්තරයක් තියෙනවා. ඒ පාරේ ගියොත් යන කෙනා සිත්සේ මේ පොකුණට බැහැලා පිරිසුදු වෙලා හොඳට තිබහ නිවාගෙන එතනින් එතෙර වෙලා අර ෂේම භූමියට යනවා. ඒ වගේ තමයි නිවන. එතන මේ පහ ගැනම තමන් වහන්සේට කියන්න පුළුවන්. දැන් ඉන්න විදිහ දිහා බලලා කිව්වොත් වරදින්නේ නැහැ. ප්‍රබන මොන තරම් කාටද පුළුවන්? කාටද පුළුවන්? බොහෝ දෙනෙකු විශ්වාස කරනවා මේ ඔය විමුක්තිය ලැබෙන්නේ හිතුවයි කාලේ මේ ආහාරයෙන් විමුක්තිය ලැබෙනවා. ඒ කියන්නේ මේ කෑම පාලනය කරලා උපවාස කරලා විමුක්තිය ලබා ගන්න පුළුවන්. ඒ පාරේ යන්න පුළුවන් කෙළවරටම තමන් වහන්සේ වැඩම කළා කියලා දුෂ්කර ක්‍රියා කරන කාලේ කියන පස්සේ කතා කරමු කියලා. ඒ දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒ විශ්වාසයේ උඩ කිසියම් මිනිස්සෙකු ඒ ආහාරයෙන් සුද්ධියටපත් වෙනවද? ඒ ක්‍රමයේ අන්තයටම තමන් වහන්සේ අනුගමනය කළා. මොනතරම් අන්තයට ගියාද කියනවනම් ඒ කාලේ විශ්වාස කළා මේ මුං එක මුං ඇටයක් දවසකට කාලා ඉන්න ඕනේ. එහෙම හිටියොත් තමයි නිවන් දකින්න පුළුවන්. උනාසෙ එහෙම හිටියා කියලා. එක හාල් ඇටයයි දවසකට වැළඳුවේ. ඒ වැළඳුවේ ඇයි? එහෙම කළොත් විමුක්තියටපත් වෙනවා කියලා හිතු. ඒ සමාජ මතයක් තිබා ආහාරයෙන් විසුද්ධියටපත් වෙන. ඒ ඔය ආහාරයේ අදත් බෙදෙනවනේ මේ සත්වික ආහාර, තමස් ආහාර, රජස් ආහාර කියලා ඒවා. මේවා කෑවොත් හිත සංසුන් කරගන්න බෑ ඒ විදිහේ. ඒකත් තියෙනවා. මේ කාරණේ කියනකොට එතෙන්ට බුදුරජාණන් වහන්සේ අතිරේක කාරණයක් එකතු කරනවා. සරියුත් හාමුදුරුවන්ට ඔබ වහන්සේ හිතනවා ඇති ඒ කාලේ මුං ඇට හුඟක් ලොකුයි කියලා. ඒක මුං ඇටයක් ඇහම බඩ පිරෙනවා පිරෙන්න ඇති කියලා. නෑ සරියුත් හාමුදුරුවනේ දැන් කාලේ මුං ඇට වගේමයි ඒ කාලේ මුං ඇට. ඒක මුං ඇට. හැබැයි එහෙම විමුක්තියක් ලැබුවේ නෑ. එහෙම හිටියට එහෙම ලැබුණ නෑ. ඒ ප්‍රතිඵලය මොකද්ද? ඇදගෙන වැටුණා. ඇදගෙන වැටුණා. මලමෝත්‍රා කරන්න වාඩි වුණාම එහෙම වැටුණා. විචරට දුර්වලයි. මෙහෙම ඇඟ අත ගන්නකොට මේ ඇඟේ තියෙන ලොම් ගැලවිලා වැටුණා. විචරට හැම දුර්වලයි. බඩ අත ගන්නකොට අහු වෙන්නේ පිට. පිට අත ගන්නකොට බඩ අහු වෙන්නේ. කොඳු ඇට පෙළෙන් නිකන් නැමිලා ගිය දිරපු වහලයක් වගේ. ඇස් දෙක ගැන උපමාවක් තියෙනවා. මේ ගැඹුරු ළිඳක, ඊටාම ගැඹුරු ළිඳක රාත්‍රියේ තාරකා පේනවනේ ඒකේ. ප්‍රතිබිම්බේ. අන්න ඒ වගේ තමයි තමන් වහන්සේ කැස් දෙකේ කාලේ කියලා ওই විදිහට මුං ඇටයක් කාල දවසකට හිටිය කාලේ. ගැඹුරු ළිඳක පත්ලේ රාත්‍රියට පේන තාරකා දෙකක් වගේ එච්චරට ඇස් දෙක ගිලිලා. හැබැයි විමුක්තිය ලැබෙන්නේ. ඒ දුෂ්ක්‍රියාව කළේ රූක්ෂ ප්‍රතිපදාව. ඊළඟට උන්වහන්සේ ගේ තපස් ජීවිතය ගැන කියන තපස් කියන ඉවසීමනි. ඉතාම සීතල කාලේ සීත ඍතුවේ ඇඳුම් නැතුව එලිමහන් හිටියා. එලිමහන් ඉන්නව රාත්‍රියට. රාත්‍රියේ එලිමහන් ඉන්නවා කියන්නේ සීත ඍතුවේ හිතා ගන්න බෑ. එහෙම හිටියාම විමුක්තිය ලැබෙනවා කියලා විශ්වාසයක් තිබුණා සමාජයේ. ඒ වගේම ගිම්හානේ උඩටම පිච්චෙන කාලේ දහවලේ ඇඳුම් නැතුව එලිමහන් හිටියා. එහෙම ඉඳලා බැලුවා. ඒත් මොනවත් දුන්නේ නැහැ. හැබැයි ඒ මට්ටමට දුෂ්කරක්‍රිය කළා තාපස ජීවිතේ. සහ ඉවසීම ගැන තව කියන උපේක්ෂාව ගැන මොනතරම් උපේක්ෂාව දියුණු කරාද කියලා. ඔහේ බිම වැතිරිලා හිටියා. සමහරට ඇඳුනුත් නැතුව ඒ බිම වැතිරිලා හිටියා. සොහොන්වල ඒ තිරපු මලමිනීවල අස්පි තමයි කොට්ටේ විදිහට ඔලුවට තියාගෙන හිටියේ. එහෙම ඉන්න විට ඔය හරක් දක්කගෙන කැලේට තනකවන්ට එන ගොපලු දරුවන් මාව දැකලා මගේ ඇඟට කාරලා කෙල ගැහුවා. බුදුන් වහන්සේ කියන බෝධිසත්ව කාලේ දුෂ්කර ක්‍රියා කරන කාලේ අර එහෙම ඉන්නවා දැක්කා මේ අය කොල්ලොන්. ඉතින් කාරලා කෙල ගැහුවා. මට මලමිණියක් කියලා හිතුවක් දන්නෙත් නැහැ. ඔය ඉන්නකොට මූත්‍රා කරායකට වටේ තියෙන කුණු මඩ මගේ ඇඟට දැම්මා. පයින් ගැව. ඒ විතරක් නෙමෙයි කන් වලට ඉරටු වලින් ඇන්න කන් ඇතුළට. මේ සියල්ල සිදුවන විට ඒ කිසිම කෙනෙකු ගැන තමන් වහන්සේගේ හිතේ පුංචි හරි අමනාපයක් ඇති කරගත්තේ නැහැ. පුංචි හරි තරහක් ඇති කරගත්තේ නැහැ කියලා. මේ බුදු වෙලා නෙමෙයි ඊට කලින්. ඔය ජාතක කතා ගැන අපිට එක එක සැක සංකා තියෙනවනේ. ඉතින් ඒවට හොඳ උත්තරයක් මෙතනින් දෙනවා. මොකද්ද මේ? එක ආචාර්ය මතයක් තමා විමුක්තියට ලබන්න මේ සංසාරේ කෙලවරටම ඉන්න ඕනේ කියන එක. යන්න ඕනේ. ඉතින් උන්වහන්සේ කියන මම එහෙමත් ගියා. මේ ඉපදෙන්න පුළුවන් හැම භවයකම ජාතියකම ඉපදුනා. සුද්ධාවාසවල හැර, ඒ කියන්නේ අනාගාමී උතුමන් පහළ උපදින තැන හැර, ඒ සුද්ධාවාස බ්‍රහ්මලෝකවල හැර හැම ජාතියකම හැම ලෝකයකටම ගියා. එහෙම ගියා කියලා විමුක්තිය ලැබෙනවා නම් ඒ ලැබෙන්න ඕනේ. හැබැයි එහෙම ලැබෙන්නේ නැහැ. මේ සංසාරේ හිටියා කියලා කිසියම් කාලයක් මෙච්චර කාලයක් හිටියොත් නිකම්ම සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන්. එහෙමත් බැලුවා. එහෙම උනේත් නැහැ. හොඳ හොඳ ආත්ම භාවවල ඉපදුනහම විමුක්තිය ලැබෙනවා කියලා හිතන උප්පත්තියෙන් විසුද්ධිය. එහෙම උනේත් නැහැ. මේ ඉපදිලා බැලුවා. එහෙම උනේත් නැහැ. කල්‍යාණ මිත්‍ර හිතවතුනි, මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ කලේ අප වෙනුවෙන්, උන්වහන්සේ වෙනුවෙන් මේ අප වෙනුවෙන් හිතන්න. සොහනක වැතිරිලා ඉන්නවා මලමිනි සමග. ඒ මලමිනියක දිරපු ඇට ඔළුවට තියාගෙන කොට එක. එහෙම හිටියොත් මේ ලෝකේට මේ ධර්මර වලින් එතර වෙන්න පුළුවන් පාර කියලා දෙන්න පුළුවන් කියන විශ්වාසය අපට උදව් කරන්න පුළුවන් කියන විශ්වාසය. එහෙම ඉන්නකොට අර ගොපලු දරුවන් නැවි කාරල කෙල ගහන මුත්‍රා කරන ඒ ගොම එහෙම ඇඟට දාන, කනට කූරු ගහලා බලන. මේ සියලු උන්වහන්සේ තරහ ගන්න නැතුව ඉවසුවා. එහෙම හරි, එහෙම හිටියොත් හරි ලෝකේට මේ අමරණීයත්වයේ පිළිබඳ පණිවිඩේ, මේ මිනිස්සු කෙලවරක් නැතුව දුක් විඳිනවා, යලි යලිත් මෙරි මෙරි ඉපදෙමින් දුක් විඳිනවා, ඒ වෙනුවෙන් ඒ ගමන නවත්තන්න ක්‍රමයක් කියලා දෙන්න පුළුවන් කියලා. කවුද එහෙම අප වෙනුවෙන් කරලා තියෙන්නේ? කවුද? මේ දේශනේ අන්තිම කාරණේ බුදුන් වහන්සේ කරන දේශනේ එතනදී මෙහෙම කියනවා, දේශනා කරනවා. කාට හරි මෙහෙම කියන්න පුළුවන්, කොහොමද කියන්න පුළුවන් කෙනෙක් තරුණ කාලේ නම් හොඳට මොලයක් තියෙනවා, හොඳ මතකයක් තියෙනවා, තරුණ කාලේ හොඳ සිහි කල්පනාවක් තියෙනවා, හොඳ බුද්ධියක් තියෙනවා. හැබැයි වයසට යනකොට මේවා අඩු වෙනවානේ. මතකේ අඩු වෙනවා වයසට යන විට. ගාක් වයසට යන විට මතකේ අඩු වෙනවා. එකම දේ නැවත නැවත දොඩෝනවා. අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ, අහන්න ඕනේ ප්‍රශ්න නෙමෙයි ඇහෙන්නේ, කියන්න ඕනේ දේ නෙමෙයි කියවෙන්නේ. මේක සාමාන්‍ය ස්වභාවයක්නේ වයසට යන විට. ඉතින් ඒ කාරණේ මතු කළා බුදුන් වහන්සේ දේශනා කරනවා. කාට හරි ඒ නිසා චෝදනා කරන්න පුළුවන්, බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්තුණු කාලේ, ඒ තරුණ කාලේ හොඳ ප්‍රඥාවක් තිබුණා, හොඳ බුද්ධියක් තිබුණා, හොඳ විචක්ෂණ බවක් තිබුණා. හැබැයි දැන් ජරා ජීර්ණ මහල්ලෙක් ඒ ප්‍රඥාව දැන් නැහැ කියලා. බුදුන් වහන්සේ දේශනා කරන තමන් වහන්සේ දැන් ජරා ජීර්ණ මහල්ලෙක්. දැන් වයස 80යි. එතකොට මේ දේශනය කරන්නේ පිරිනිවන් පාන්න කිට්ටු කාලෙක. දැන් 80යි වයස. දැන් ජරා ජීර්ණ වෙලා මහලු. ඒ වුණත් භික්ෂූන් වහන්සේලා හතර නමක් ඉන්නවනම් බොහොම ඥානවන්ත සිහිය තියෙන හොඳ සිහියක් තියෙන ඥානවන්ත සහ මේ කිසියම් කාරණයක් ඇහුවාම ඒක හොඳට මතක තියාගන්න පුළුවන් ධාරණ ශක්තිය තියෙන ඒ වගේම ඉහළම දියුණුණු මේ ලක්ෂණ තුනේ හොඳ ඥානයක් හොඳ සතිමත් බව හොඳ ධාරණ ශක්තියක් තියෙන විචක්ෂණ ශීලී භික්ෂූන් වහන්සේලා හතර නමක් ඉන්නවනම් ඒ හතර නම තමන් වහන්සේගෙන් මේ සිහිය පිළිබඳ සතිපට්ඨානය පිළිබඳ සතර සතිපට්ඨානය පිළිබඳ කොහෙන් ප්‍රශ්න ඇහුවත් මොන තැනින් ප්‍රශ්න ඇහුවත් මේ අවුරුදු 80ක් වෙලා ජරා ජීර්ණ මහල්ලෙක් වුණු තමන් වහන්සේට ඒ හැම ප්‍රශ්නයකටම නිවැරදි උත්තරේ දෙන්න පුළුවන් ආයේ ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ අඩුපාඩුවක් නිසා දෙවෙනි ප්‍රශ්නයක් අහන්න ඉඩක් නැති. මේක ඔය උත්තරයක් දෙනව නෙමෙයි. මේ මොනවා හරි විෂයක් ගැනත් නෙමෙයි අහන්නේ සිහිය ගැන. සතිමත් බව ගැන, සතිපට්ඨානය ගැන අරබඳු මෝඩ කෙනෙකුත් නෙමෙයි. ඊටාම විචක්ෂණ ප්‍රඥාවන්ත හොඳ සිහියක් තියෙන හොඳ දරාගන්නේ කියන්නේ මතකයි කියපු දේවල්. එතකොට එහෙම හතර දෙනෙක් හතර පැත්තෙන් ඉඳගෙන තමන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවොත් ඒ අහන අහන හැම ප්‍රශ්නෙටම පරිපූර්ණ පිළිතුරක් දෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ අහපු කෙනාට හෝ තවත් කෙනෙකුට ඒ දීපු උත්තරෙන් ආයෙ ප්‍රශ්නයක් අහන්න ඉඩක් නැති. කියන්නේ ප්‍රශ්නේ විසඳුණා. එතකොට මේ විදිහට පැයක් දෙකක් නෙවෙයි දවසක් දෙකකුත් නෙවෙයි මේ වැසිකිලි කැසිකිලි යන වෙලාව දානි ගන්න වෙලාව මූණකට හෝදන වෙලාව හා සැතපෙන වෙලාව හැර දවසේ ඉතිරි මුළු කාලෙම අර භික්ෂූන් වහන්සේලා හතර නම අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ මුළු කාලෙම තමන් වහන්සේට උත්තර දෙන්න පුළුවන් අහන ප්‍රශ්නවලට ඒ ප්‍රඥාවේ මහලු වීමක් නැහැ. ඒ ප්‍රඥාව අඩු වෙලා ගිහිල්ලා අමතක වෙලා ගිහිල්ලා පටලැවෙන්නේ නැහැ. අවුරුදු 100කට පස්සේ අර භික්ෂූන් වහන්සේලා කලුරිය කරයි. නමුත් තමන් වහන්සේගේ ප්‍රඥාවේ පිරිහීමක් නැත. උතර මෙතන තව කාරණයක් එකතු කරනවා. උන්වහන්සේව දෙයට ඇඳක තියාගෙන මේ බුදුන් වහන්සේව දැන් මහලුයිනේ. එතකොට මේ විදිහට උත්තර දෙන්න බෑ වාඩි වෙලා. එතකොට මාව තමන් වහන්සේව කවුරු හරි ඇඳක තියාගෙන උස්සගෙන ගිහිල්ලා හරි එහෙම ඉන්න වෙලාවක හරි ප්‍රශ්න ඇහුවොත් ඒ අහන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර ඒ අහන කෙනාගේ ගැටලුව විසඳෙන විදිහේ ප්‍රඥාවන්ත පිළිතුරු තමන් වහන්සේට දෙන්න පුළුවන්. දැන් මේ කාරණේ කියන විට තමයි අර එතන හිටිය අනිත් ස්වාමීන් වහන්සේ කියන්නේ මගේ ඇඟ කිලිපලා යනවා. කිලිපලා යනවා. මට මේක ඇඟට දරාගන්නත් බැහැ. එහෙමනම් මේ දේශනේට ඒ කිලිපලා යන දේශනය ලොමු දහගෙන වෙන දේශනේ කියලා මේ පරියායට නම දාන්න කියලා බුදුන් වහන්සේ යෝජනා කරන හැබැයි නම නෙමෙයි දාලා තියෙන්නේ. හිතවතුනි අපි අර උදේ භාවනාවේදී භාවනා කළා අපේ හිතට නිතර මතක් වෙන්නේ කවුද කියලා දැනගන්න. නිතර මතක් වෙනවා නිතර ඇසුරු කරන අය මතක් කරනවා මතක් වෙනවා. ඒ අය මතක් වුණාම හිතට මොකක්ද එන්නේ? සතුටක් එන්න පුළුවන්, ආදරයක් එන්න පුළුවන්. බැඳීමක් ඇති වෙනවා, කැමැත්තක් එනවා, සමාත තරහයෙන්න පුළුවන්, අප්පිරියාවක් ඔය වගේ හැඟීම් එනවා. ඊළඟට අපි මතක් කළා මේ ඒ අය හැර අපි දන්නේ නෑ, කියන අපි ඇසුරු කරලා නෑ, ඥාතිත් නෑ. නමුත් ඔය ප්‍රසිද්ධ චරිත මාධ්‍ය වලින් නිතර කියන චරිත තියෙනවනේ, දේශපාලඥයන්, ක්‍රීඩකයන්, ගායක ගායිකාවන්, නළු නිළියන්, ඊළඟට ප්‍රසිද්ධ වෙන චරිත. දැන් මේවා ගැන මොනතරම් අපි හිතනවද, හම්බුනහම කතා කරනවද තවත් අය එක්ක, ඔළුවේ මොනතරම් මේ අය අපි පදිංචි කරගෙන දීන්නේ. ඒ අය නිසා අපේ හිතට මොකද වෙන්නේ? හිත මොනතරම් හිත අපිරිසුදු වෙනවද, කෙලෙස් ඇති වෙනවද? මේ අනුස්සති කියන්නේ මේකට. අනුස්සති කියලා කියනවනේ, අනුස්සති කියන්නේ කිසියම් දෙයක් හරි කෙනෙක් ගැන හරි නැවත නැවත හිතනවා, නැවත නැවත කල්පනා කරනවා. ඒතර බලන්න අපි අනුස්සති වශයෙන් කවුරු ගැනද නැවත නැවත කල්පනා කරන්නේ වැඩි වශයෙන්? ඔය දෙපිරිස ගැන. එක්කෝ අපි ඇසුරු කරන අය ගැන. ඉතින් ඒ අය ගැන හිතන්න හිතන්න මොනව හරි කෙලෙසියක් තමයි එන්නේ. එක්කෝ බයක් එනවා, එයාට මොනව වෙයිද මන් නැති වෙනකොට. ඒ අය නිසා මට මොනව වෙයිද, ඔය වගේ බයක් එනවා. ඊළඟට අර අර චරිත ගැන හිතනකොට නම් ඉතින් තරහක් එන්න පුළුවන්, අප්පිරියාවක් එන්න පුළුවන්, එහෙම නැත්නම් ලොකු ආකර්ෂණයක් එන්න පුළුවන්. මේව කාලයක් මෙහෙම හිතනකොට ඒක භාවනාවක්, ඒක ධ්‍යානයක්. ඒකට අනුස්සති නිසා වෙන්නේ ඕනේ වුණත් නැතත් මේ අය ගැන තමයි නැවත නැවත හිතෙන්නේ. ඔහේ ඉන්නකොට හිතෙනවා, කනකොටත් හිතෙනවා, පොත බැලුවත් හිතෙනවා, වැඩ කරනකොටත් හිතෙනවා. මේක භයානකයි, හරිම භයානකයි මේ අනුස්සතිය. ඒ නිසා අනුස්සතිය ගැන පරිස්සම්. නැවත නැවත කවුරු ගැනද හිතන්නේ, ඒ ගැන පරිස්සම් වෙන. මොකද හේතු දෙකක් නිසා. එකක් තමයි ඒ අයගේ තියෙන අපිට පේන ගති අපේ හිතේ පැලවෙනවා. ඒ අය අපි ඔළුවේ පැල කරගෙන ඉන්නේ, පදිංචි කරගෙන. ඒ කියන්නේ නැවත නැවත ඒ අය ඔළුවට එන්නේ. ඒ අයගේ අපි හිතන ගති අපිට බෝ වෙනවා. ඒ අපි කැමතිද එහෙම වෙන්න? සහ දෙවෙනි කාරණේ, ඒ අය ගැන අපේ හිතේ තියෙන හැඟීම් මොනව හරි කෙලෙස් තහවුරු වෙනවා. එතකොට අපි දෙපැත්තකින්ම පිරිහෙනවා. අපි දවසට කී වතාවක් බුදුන් වහන්සේ ගැන හිතනවද? බුද්ධානුස්සතිය ගැන මේ දේශනේ අද කරන්ට කීවේ. එතකොට මේ බුදුන් වහන්සේ ගැන, ශාස්ත්‍රෝන් වහන්සේ ගැන අපිට දවසකට කී වතාවක් හිතනවද? හිතනවද? හිතනවද සහ හිතනවද? එහෙම හිතෙන්ට නම් අපේ හිත මේ බුදු කුටියක් කරගන්න ඕනේ. අපේ හදවත කුටියක් කළා බුදුන් වහන්සේට ආරාධනා කරන්න ඕනේ. වඩින්න වඩින්න මගේ හිතට. එම කළොත් උන්වහන්සේ වඩි. නැවත 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 මේ ශාස්ත්‍රූන් වහන්සේට වඩින්ට සුදුසු ගඳ කිලියක් බවට අපේ හිත, අපේ හදවත අපි පත් කරගන්න ඕනේ. නැවත නැවත බුදුන් වහන්සේ ගැන හිතන්න. විශේෂයෙන් අපේ හිත කලබල වුණු වෙලාවක, අපිට විසඳගන්න බැරි ගැටලුවක් ඇති වුණු වෙලාවක, ආවේගශීලී වුණු වෙලාවක ඔය මිනිස්සු ගැන හිතනවා වෙනුවට ඒවා හිතලා වැඩක් නැහැ. ඒ අය ගැන හිතන්න හිතන්න වෙන්නේ තව තව ඒ කලබලේ වැඩි වෙනවා, තව තව කෙලෙස් වැඩි වෙනවා, ආවේග ඇති වෙනවා. ඒ වෙනුවට බුදුන් වහන්සේ ගැන හිතන්න. දැන් ඔය කියපු කාරණාත් උන්වහන්සේ මොන තරම් ඉවසුවද, මොන තරම් උන්වහන්සේ අභියෝගවලට මුහුණ දුන්නද, ඒ කාරණා හිතන්න. ඒ තමයි බුද්ධ අනුස්සතිය වඩන්න පුළුවන් හොඳම ප්‍රායෝගික ක්‍රමය. සමත පැත්තෙන් හා විදර්ශනා පැත්තෙන් මේ දෙපැත්තෙන්. ඒකෙන් ලොකු සතුටක් දැනෙනවා. ලොකු සතුටක්. හදවතට වෙන කිසිම කෙනෙකු, දහද අපේ හදවත්වලට එක එක්කෙනා අපි ගන්නවනේ ඇතුළට. එක එක්කෙනා ගන්නවා. එහෙම ගත්තාම ඉතින් හිතට සතුටුයි. හැබැයි ඒ සතුටු ඒ සතුටු දායක අත්දැකීම් අතර බුදුන් වහන්සේ හදවතට වැඩියහම ඒ හදවත සතුටු වෙන සතුටු වීම අර සතුටුත් එක්ක සසඳන්ටවත් ඒක අහසට පොළොවට. ඕනෑම හදවතක් ඕනෑම සාංශාරික සත්වයකගේ හදවතක් සතුටින් ප්‍රීතියෙන් පිරි ඉතිරි යනවා ඒ හදවතට බුදුන් වහන්සේ වැඩමවා ගන්නට පුළුවන්. නිතතින්ම හිත සමාධිගත වෙනවා. නිතතින්ම ඒකට ලොකු උත්සාහයක් අවශ්‍ය නැහැ. හිත සමාධිගත වෙනවා. නිතර නිතර මේ කාරණේ මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන කෙනා මනා වූ අවදිමත් බවකින් අවදි වෙනවා. සුප්ප බුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා. කෙනෙකු දිවා රාත්‍රියේ මේ විදිහට බුදුන් වහන්සේ ගැන හිතනවා නම් උන්වහන්සේට වැඩෙයින්ට සුදුසු තැනක් බවට තමන්ගේ හදවත පත් කරගන්නවා නම් සහ නැවත නැවත බුදුන් වහන්සේට ආරාධනා කරනවා නම් තමන්ගේ හදවතට වඩින්ට වැඩම කරවන්ට කියා ඒ තැනත්තා මනා වූ අවදිමත් බවකින් විකසිත වෙනවා ප්‍රබුද්ධත්වයට පත් වෙනවා. සුප්ප බුද්ධං පබුච්ඡන්ති සදා ගෝතම සබ්බ. හිතවතුනි එබඳු අති විශිෂ්ට භාවනාවකුයි බුද්ධානුස්සතිය කියන්නේ.